عليك مدينة أهلية بدون إنسانية تحتها عليك يعني عليك بين المدوار فعليين إدام بدون إنسانية تورا برها بيجينا آدي وسين إلو كوريا كان إنسانية ناهي جينا إدام سيوم إكر غانا برها بيجينا نيا آدي وسين برها بدو بي إدها كاند أتوا نعم أتوا كيانا آجاري وادول دي هم إدها بيجينا مي مسلية كاية تينا فرا سليل නව ප්‍රසාද රූප පිළිබඳව යථාර්ථවත් දැනුවත් වෙලා නම් එහෙම විස්තර කරන්න බෑ. මොකද හේතුව භාවනාවෙන් චතුර්ථ ධ්‍යානයටපත් වෙලා චතුර්ථ ධ්‍යානෙදී මනෝමය සයක් මවාගෙන මේ ශරීරයෙන් ඉවත් වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. බුදුරන් වහන්සේ ඒක උපමා පෙන්නනවා කඩුවයි පොකුවයි දෙක එකට තියෙන. මේකෙන් කඩුව පැත්තර ගන්නවා පොකුව පැත්තකින් තියෙනවා. මස්ලේ කය පොකුව නම් මනෝමය කය කඩුව වගේ. තව උපමාවක් වෙනවා නයයි හැවයි දෙක එකට තියෙනවා නය යන්නේ. නය හැවැරලා ගියාම නය පැත්තක හැව පැත්තක. හැව ශරීරයට උපමා කරනවා නය මනෝමය කයට උපමා කරනවා. තනකොළ ගහයි තනකොළ ගහේ බොලියයි එකට තියෙනවා බොලිය ඇදලා පැත්තකින් තිබ්බොත් තනකොළ ගහ පැත්තක බොලේ පැත්ත. ඒ වගේ මනෝමය කය බොලේ නම් මස්ලේ කය තනකොළ ගහ. නෑ කළුවේ පොකුව වාගේ නයාගේ හැව වාගේ තනකොළ ගහ වාගේ මස්ලේ කය පෙන්නනවා. කඩුව වාගේ ඒ වගේම නයා වාගේ තනකොළ බොලේ වාගේ පැත්තකට ගත්ත මනෝමය කය පෙන්නනවා. දැන් මනෝමය කයෙන් අහකට ගියාට පස්සේ ඒක වෙනවා සියලු අඟ පසඟින් යුක්තයි. ඒකේ අඩුවක් නෑ. ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාහේ තියෙනවා, දිවක් තියෙනවා, කයක් තියෙනවා. ආකාර රූපේ ඒ ආකාරයෙන්ම අරගත්ත මනෝමය කයකින් ආගට යනවා. මේ භාවනාවේදී මනෝමය ඉන්ද්‍රිය ප්‍රගුණ කරනකොට කරගන්න පුළුවන් එක්තරා අභිඥා ක්‍රමයක්. දැන් අහකට ගියාට පස්සේ පේන්නේ අර මක්ලේ කයට නෙමෙයි. ඇහෙන්නේත් මක්ලේ කයට නෙමෙයි. මක්ලේ කය ආධාරයක් ඒකට ඕනේ. ඒ මනෝමය කයෙන් ඉතාම දුළු මොහොතකින් බබලෝට යන්නත් පුළුවන්. කස්කල් පර්වත ආදී කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා විනිවිද ගිහිලා ඕන දිහාකට යන්නත් පුළුවන්. ගිහින් බලන්න පුළුවන්, අහන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. අන්න එහෙම ක්‍රමයක්. දැන් මේ චක්කු ප්‍රසාදය නැත්නම් බලන්න බෑ. සෝතා ප්‍රසාදය නැතිදෙන අහන්න බෑ. ගාන ප්‍රසාදය නැතිදෙන ගන්ධයක් ආග්‍රහණය කරලා දැනගන්න බෑ. ජීවා ප්‍රසාදය නැතිදෙන රසයක් දැනගන්න බෑ. ආය ප්‍රසාදයෙන් එන ස්පර්ශයක් දැනගන්න බෑ. නමුත් දැන් මේ ඔක්කොම අර මනෝමය කයෙන් ගිහිලා කරනවා. ශරීරයෙන් මොනවත් අරන් ගියේ නෑ ඒක. මස්ලේ කයෙන් අරන් ගියේ නෑ. මස්ලේ කයි අර කියපු ඇහි බබා කියපු කළු ඉන්ද්‍රියව කියපු එක ඇහිම. අර කණේ මුදුවක් වාගේ තිබුණ අපි ස්මෘත කරන්නේ ඒක කණේමයි. එළු වාගේ පුරේ වාගේ කොටසක් එළු පුරේ වාගේ කොටසක් නාහේ තියෙනවා කියන සියුම් කොටසක් ඒක නාහේමයි. ඒක අරන් ගියේ නෑ මා කාය ප්‍රසාදේ. එහෙනම් ප්‍රසාද රූප තිබිලා තියෙන්නේ කොහෙද? මස්ලේ කයේ තිබුණා. ධර්ම විග්‍රහය ක්‍රමානුකූලව කරලා අරගත්තේ නැති නිසා ආචාර්යවාද වශයෙන් ඒ ප්‍රසාද රූප මස්ලේ කයට දාලා කපා කරලා තියෙනවා. එන්නලා තියෙන්නේ. ප්‍රසාද රූපයි තියෙන්නේ කර්මජ කයට. කර්මජ කය කියන එකට බාහිර ලෝකයෙන් ගන්න දෙයක් නැහැ. ආහාර වශයෙන් ගන්න දෙයක් නෑ. අපි මේ කන බොන දේවල් බාහිරින් අරගන්න මේ උත්තර රූප කලාපයන්ගෙන් හැදිච්ච බාහිර වස්තු වශයෙන් ගන්න ඕජස් කන බොන ආහාර මේවා නිසා හටගන්නේ වැඩි හටගන්න කබලින්කාර ආහාරේ මේ මස්ලේ කයටයි පත්‍ය වේ. කබලින්කාර ආහාරෝ ඉමස කායස ආහාර පත්‍යේන පත්‍යය කියලා විග්‍රහ කරන්නේ ධර්ම. මේ කයට කබලින්කාර ආහාරේ ආහාර පත්‍යේන පත්‍යන මේ කයට මස්ලේ කායතයි ඊටත් පත් වෙන්නේ කාට රාජ කායිකිය කොටස. කර්මජ කායත බාහිර ලෝකේ ආහාර නෙමෙයි ගන්නෙ. කර්ම ශක්තියම නිවදවපු ආහාරය. චිත්තජ කාය කියලා තව එකක් තියෙනවා. කර්මජ කාය නිසා හිත පහල කරනවා. පහල කරන හිත නිසා චිත්තජ රූප නිවදෙවිලා ඒ චිත්තජ රූප මාර්ගයෙන් ගොඩ නැගෙන එකක් තියෙනවා. ඒකටම ආවෙන විදිහ තව වටහවුමක් නැත්නම් ඒකේම ආකෘතිය. අර කර්මජ කයේ ආකෘතියට අනුකූලව චිත්තජ රූපයන්ගෙන් හටගත්ත රූප සම්පින්දණයන් පිළිහිටියට පස්සේ අර කය ගණී භවනෝ පේනවා. කර්ම රූපයි චිත්ත රූපයි දෙක එකතු වෙලා ඍතු විපර්යාසයට භාජනය වෙලා කර්මජ කයේ කර්මජ අවස්ථාව කියන්නේ රූපේ නිපදවන අවස්ථාව විතරයි. ඇයිගේ මහතා ගහන්න ඉස්සෙල්ලා කෝටි ගාණක් රූප මාත්‍ර නිපදවලා ඉවරයි. ඒ නිපදවන වෙලාව අවස්ථාව විතරයි කර්මජ කියන්නේ චිත්තජ කියන්නේ. ඒ අවස්ථාව ඉක්ම ගිය ගාම යා ලෝකයේ නිදහස් වෙලා උතුජ රූප කියන සත්‍යෙටපත් වෙනවා. හැබැයි උතුජ රූපත් ගිහිලා ඉතින් අර කය වඩාම පිහිටෙනවා. එන මුලි මුලි නිපදවපු කර්මයෙන් චිත්තයෙන් නිපදවපු රූප අහකට යනවා නෙමෙයි අර කයතම බැඳිලා තව ලාටුවක් වාගේ ඒකේ ගොඩ ගැහෙනවා. එතකොට කය තුනකින් හෙලලා ත්‍රිජ කාය කියන කර්ම කාය, චිත්ත කාය, ඍතු කාය කියන මේ තුනේම සම්පීඩණයෙන් සියුම් කයක් ගොඩනැගේ. ඔකට කියනවා ත්‍රිජ කාය. ආහාරය බාහිරින් අරගත්තාට පස්සේ ඒවත් එකතුනහ තමයි චතුජ කාය කියන හතරවෙනි කය හටගන්නේ. මස්ලේ කය හට ගැනීමක් තියෙන්නේ අනේ චතුජ කාය කියන කොටසේ කොටසින්. ඒ ටික තමයි මේ කාම ලෝකේ ඉන්න මිනිස්සුන්ට බාහිරින් ආහාරයක් අමෘතය හරි ආහාරයට ගන්න දෙවියන්ට දෙන්නේ. දෙවියොත් මිනිස්යොත් ඒ වගේම ලෝකේ ඉන්න අනිත් පල්ලෙහා ඉන්නේ සත්ව කොටස් ඔක්කොම ජීවත් වෙන්නේ හතරවෙනි කයක් ඇතුළ නැත්නම් කලබල ආහාරයක් ඇතුළ. ඒ ආහාරය අති සියුම් වෙන්න පුළුවන්. භූතාදී කොටස ගන්නේවා, ප්‍රේතාදී කොටස ගන්නේවා, ගඳ සුවඳ වට්ටමේ වට්ටම වෙන්න වෙනවා. ගඳ සුවඳ වට්ටම තිබුණත් ඒවත් මේ ලෝකේ බාහිර ද්‍රව්‍යවා. ඒවෙන් ආහාර කරගත්තත් ඒවත් ඇටින් අර කවලින් කා ආහාර කියන කොටස. බාහිරින් ගන්න ආහාර කොටස ඒ නිසා හතරවෙනි සියුම් කයක් ඒ අයට තියෙනවා. ඒවැම ගණී වාන විච ඝන කයක් මස්ලේ කය වශයෙන් මිනිස්ය ආදී තිරිසන් ආදී සතුන්ට තියෙනවා. ඒ මේකම හතරවෙනි කයකින් ජීවත් වෙන අය. කයක් සමග ජීවත් වෙන අය. බ්‍රහ්මයා එහෙම ජීවත් වෙන්නේ නැහැ. ප්‍රීතිය නිසා නැගෙන චිත්තජ රූප ආහාර කරගෙන ප්‍රීති ආහාර කරගෙන බ්‍රහ්මයා ජීවත් වෙන නිසා බ්‍රහ්මයාට කියන ත්‍රිජ කායිකයි කියලා කියනවා. කය තුනයි. අති සියුම් කය. දෙවියන්ගේ කයලත් වල අති සියුම් බ්‍රහ්ම කය. නමුත් බලන්න පුළුවන්, අහන්න පුළුවන්, ගන්න දෙන්න පුළුවන් ඔක්කොම මොකෙන්ද? කර්මයෙන්, චිත්තයෙන්, ඍතුයෙන් හටගත්ත රූප කලාපයකින් ගොඩනැගිච්ච කයත් ගන්න දෙන්න පුළුවන්. චිත්ත පාලනයේ බොහොම සම්බන්ධ වෙලා තියෙන ඉර්ධි බලයෙන් යන්න හිතුවොත් ඒකට ගෝචර වෙලා ඒ ගමන ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේ අතිසියුම් කයක් තියෙනවා. ඒකත් මේ වගේම ඒ අයට කිසි අඩුපාඩුවක් නැහැ. යන්න දෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. එතකොට කෑම බීමක් නැහැ බාහිර ලෝකෙ. එතකොට කතා බලන්න පුළුවන්, අහන්න පුළුවන්, ඒ දේ කරන්න පුළුවන්. ඒ මෙන්න මේ කියනවා ආකාරයෙන් ත්‍රිජ කායික කියන සත්‍යයටපත් වෙන්නේ ඒ අය. එතකොට මේ ප්‍රසාද රූප තියෙනවා ඒකයි. බ්‍රහ්මයාට චක්කු ප්‍රසාද රූපේ තියෙනවා, සෝත ප්‍රසාද රූපේ තියෙනවා. ප්‍රසාද රූප අති සියුම්. කර්ම සහ චිත්ත දෙකෙන් හටගෙන ඒකෙන් හටගත්ත නිදහස් කරපු උතුද රූප කලාප කියන ওই ටිකෙන් තමයි ඒක ඒව හටගන්නේ. ඒකෙත් ප්‍රසාද රූප තියෙනවා. එහෙනම් ප්‍රසාද රූප තියෙන්නේ මස්ලේ කයි නෙමෙයි, හතරවෙනි කයි නෙමෙයි. ඊට අනුරූප හතරවෙනි කයි පිළිලා තියෙන නිසා තමයි අර සියුම් ස්වභාව, ඇහි සියුම් ස්වභාව, කනේ සියුම් ස්වභාව ඒ අනුව හැදිලා තියෙන්නේ. ඒකේ ආකෘතියක් වශයෙන් ප්‍රසාද රූපේ ආකෘතියක් වශයෙන් තමයි මස්ලේ කය හැදිලා තියෙන්නේ. ඉතින් ප්‍රසාද රූපේ තේරුම් ගන්න නම් ප්‍රසාද රූප මොනවද කියලා හොයා ගන්න ඕනේ. ඒව අයිති වෙන්නේ කුමකින් නිස්පාදනයේද? කර්මජ නිස්පාදන, චිත්තජ නිස්පාදන, උත්තුජ නිස්පාදන කියන තුනකින් හැදින ඒවටයි ඒ ටික අයිති වෙන්නේ. ඒකේ මූලම වෙන්නේ කර්මජ නිස්පාදනය. කර්මයෙන් ජනිත වෙන රූපයන්ගින් වෙන නිස්පාදනයේ තමයි ප්‍රසාද රූප අයිති වෙන්නේ. මේ ප්‍රසාද රූප ඇති වෙනට ඇති වෙන්න ක්‍රමය අන්නේ ඒකයි. එතකොට මේ ඉන්දියන් ප්‍රතිපෙන්නාව සියුම් වේවයි මේ ප්‍රසාද රූප කියන්නේ කියන්නේ යථාර්ථය තෝරාගන්න බැලුවොත් පසේ ආචාර්යවාදී වශයෙන් දීපු ධර්ම විග්‍රහව. ඉතින් ඔය කොයි ආකාරයෙන් තේරගන්නේ ප්‍රසාද රූපේ අයිති වෙන්නේ භූත රූප ප්‍රසාද රූප කියන ඒවා අයිති වෙන්නේ අර කර්ම චිත්ත දෙකෙන් හටගන්න ඉතා සියුම් සූක්ෂම කායිකත්වයේ. එතකොට කලබල ආහාරයෙන් හටගන්නේවත් ඒකේ ආකෘතිය වශයෙන් පේන නිසා ඒකෙත් ඒ ස්වභාවය තියෙන ආකාරයේ පේනවා. ප්‍රසාද රූපේ කනබුන ආහාරයෙන් හදගත්ත මස්ලේකයි තියෙනවා නෙමෙයි. ඒ ප්‍රසාද රූපයන්ට පිටින් ආධාරක ස්ථාන. ඒක තමයි ඒකෙන් අහක් වෙලා ගියාට පස්සේ අර මස්ලේකයි තියෙන අර සියුම් රූප පැත්තක තියෙන මස්ලේකයිටම තියලා මනෝමය කයකින් ඈත් වෙලා ගිහිනා ප්‍රසාද රූප සහිත කය ඈත් වෙලා යන්න පුළුවන්. මනෝමය කය කියනකොට ප්‍රසාද රූපේ සහ කර්මජ කය තියෙන්නේ මනෝමය කයට සම්බන්ධ වෙලා. ජීවිත රූපේ නැමැති කර්ම ශක්තියෙන් හටගන්න රූපයකින් අර හටගත්ත මස්ලේ කය පවත්වනවා ජීවිතේ. ජීවිත රූප නිවදෝ. ඒ නිසා ඒකයි මැරෙන්නේ නැත්නේ. කර්මය හා සම්බන්ධව තියෙනකම් මස්ලේකයි අර මනෝමේකයෙන් අහක් වෙලා ඈත් වෙලා හිටියද දවසක් ඈත් වෙලා හිටියත් ඒ දවස තුල ජීවිත රූප කර්ම ශක්තිය මේ මස්ලේකයි පවත්වල නිසා කර්ම ශක්තිය සම්බන්ධය අහක් වෙලා ඈත් වෙලා යනවා නෙමෙයි. ඒ නිසායි සම්බන්ධය තියෙන නිසා මේකයි නැති වෙන්නෙත් නැහැ පෝෂණයක් වෙනවා. දැන් ඔබ නවී දැන් තවෙන මේ මනෝවිද්‍යා ක්‍රමෝලින් සූක්ෂම විද්‍යා ක්‍රමෝලින් බලලා එයා කියනවා මේ මනෝමේකයෙන් අහක් වෙලා යනද සිල්වර් කෝඩ් කියලා හිතන් හඳුනන ෆෑනක් ගැන කියනවා. දීප්තිමත් ෆෑනකින් කොච්චර ඈතට ගියත් මනෝමේකය මස්ලියකයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කියලා දැන් ඒගොල්ලෝ කියනවා. අනිත් සම්බන්ධ වෙලා තියෙනවා කියේ මොකද? කර්මජ කය සමග තියෙන සම්බන්ධය. ප්‍රසාද රූපයෙන් ඈත් වෙලා ගියාට කර්ම ශක්තිය හා සම්බන්ධ සම්බන්ධතාවය මස්ලියකයි ඉවත් වෙන්නේ නැති නිසා මස්ලියකයි මැරෙන්නේ නැහැ. මනෝමේකයෙන් ඈතට ගියා. මස්ලියකය ආහාරයෙන් පෝෂණය වෙනවා. ජීවිත රූප පවතින නිසා ජීවිතේ හිඳෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. මරණය සිද්ධ වෙන්නේ මොකද? මේ සම්බන්ධතාවය ඉවත් වෙලා ගියාට පස්සේ තමයි අර උතුජ රූප කලාප වශයෙන් හටගත්ත බාහිර මස්ලියකයි මැරිලා කුණු වෙලා දිරලා යන්නේ. ඒකයි ක්‍රමය. එතකොට මේකේ මේ තව ප්‍රශ්නයක් අහන්නේ මොකද්ද? චක්කු ප්‍රසාද ආදී මේ ප්‍රසාද පහක් ඉන්ද්‍රිය පහට පෙන්නනවා. මනෝ ප්‍රසාදය කියලා මනසට නැත්තේ. එහෙම එකක් පනවලා නැත්තේ මොකද කියලා? ප්‍රසාද රූප පහක් පෙන්නනවා. නා මනේන්ද්‍රියට ඇයි ප්‍රසාද රූපයක් නැත්තේ? ඒක මොකද්ද හේතුව කියලා පෙන්නේ. ආ. දැන් මේක තෝරා ගන්නවා මෙන්න මේ විදිහට. යම්කිසි කෙදරක හෝ යම්කිසි ස්ථානයක ඉන්නා නායකයෙක් ඒ නායකයාට තමන්ට කරගන්න පුළුවන් වැඩ කොටසක් තියෙනවා. තමන් තමන්ගේ වැඩ කොටස කරගන්න. මේක ක්‍රමයක්. තමන්ට කරගැනීමට තව ඉන්න පිරිසක් ආධාර දෙනවා. ඒ ආධාර දෙන පිරිස තව පස් දිනක් කියාට ඉන්නවා නම් ආධාර දෙන්නේ. ඒ පස් දිනාගේ ආධාරයෙන් තව කොටසක් කරගන්න. තමන් තමන්ගේ කොටස කරගන්න. එතකොට දැන් මේ තමන් තමන්ගේ කොටස කරගැනීමත් එක ඔක්කොම එකතු වුණාම හයක් වුණා. ආධාර දෙන කොටස දිනේ පස් දෙනා. අනික තමන් තමන්ගේ වැඩේ කරගන්නේ. අන්න ඒ වගේ මනෝ ප්‍රසාදය කියලා කියන්නේ ප්‍රසාද රූප කියන්නේ ආධාර පහ. තමන් තමන්ගේ වැඩේ කරගන්නේ ඒක මනසේ කටයුතු කරගන්නේ. ඒක කාගේවත් බාහිර ආධාරයක් ගන්නේ නැති එක. මනසටම කරගන්න පුළුවන් හරි. ඒ නිසා ඒක තමන්ගේ තමන්ගේ කොටස හැරෙන්න බාහිරින් ගන්න ආධාරක තමයි මේ ප්‍රසාද රූප කියන්නේ. නිසා ප්‍රසාද රූප පහකින් අරගෙන තමයි මනස තමන්ගේ කොරසිය කරගන්න. ඇහැ මුල් කරගෙන බාහිර රූපයක් අරගෙන ඒ රූප ස්පර්ශයේ මනස ලබා ගන්න. බාහිර ආධාරයේ. කල නැමැති ඉන්ද්‍රිය මුල් කරගෙන බාහිර ශබ්ද ඒ මාධ්‍යයෙන් අරගෙන ගන්න මනස ගන්න. කෙලිම මනස ශබ්ද ගන්නෙ නෑ. මනස කෙලිම රූප ගන්නෙ නෑ. ඒ බාහිර ලෝකයෙන් ගන්න ඒවට ආධාරකයක් තුලින් අරගන්න. මෙන්න මේ වගේ ආධාරක පහක් තියෙනවා. ඒ පහත් තුලින් අර ගන්නවා බාහිර ලෝකයේ තිබෙන්නා වූ යම් යම් දැනීම් හැඳිනීම් ලබා ගන්න ක්‍රමය. මනස බාහිර ලෝකයේ දැනීම් හැඳිනීම් ලබා ගන්නේ ඔන්න ඔය කියන ආධාරක පහ මුල් කරගෙන. මනසට පුළුවන් තනියෙන් දැනීම් හැඳිනීම් ඇති කරගන්න. හැබැයි මේ බාහිර ලෝකයේ තිබෙන්නා වූ දේවල් ගැන නෙමෙයි, මනසේම නිස්පාදන පිළිබඳව විතරයි. දැන් අරූපාවචර ලෝකයක ඉපදුනොත් අරූපාවචර බ්‍රහ්මයාට මේ කියන ප්‍රසාද රූප පහම නැහැ. මනස තියෙනවා. මනසට ගෝචර කරගන්න පුළුවන් යන්තරමත්ද? ඒ ටික විතරක් යාට භුක්ති විඳහැ. එහෙනම් මොනවද යාගේ මනසට ගෝචර කරන්න පුළුවන්? තමන් තමන්ට ගෝචර කරගන්න පුළුවන් කරොත් කිව්ව මනසට මනස විසින්ම ගෝචර කරගන්න පුළුවන් ඒවා තියෙන්නේ මතක සටහන් ටික. ඇහෙන් ගත්ත ඒවා පිළිබඳ මතක සටහන්, කනෙන් ගත්ත ටික පිළිබඳ මතක සටහන්, නාහයෙන් ගත්ත දේවල් පිළිබඳ ආග්‍රාණයෙන් ගත්ත ගඳ සුවඳ පිළිබඳ මතක සටහන්, දිවෙන් ගත්ත රස පිළිබඳ මතක සටහන්, කයින් ගත්ත පහස පිළිබඳ මතක සටහන්, අන්නේ ගත්ත සටහන් ටික තියෙනවා නාම ගෝත්‍රෝ. නාම ගෝත්‍ර ස්පර්ශ කරගන්න මේ බාහිර ඇසකන දිවනාසය ශරීරය අවශ්‍ය නැහැ. අන්න මනස විසින් කරගන්න අරමුණු කරගන්න හැටි. ඒක මනසටම කරගන්න පුළුවන් හැටි. හැබැයි ඒ නිසා අරූපාවචර ලෝකෙක එහෙම උපන්නොත් යම් කෙනෙක් ඔය අරූප දැහැනක් අරූප සමාධියක් වලලා ලෞතුරා බුදුරු දහසක් ලෝකෙ පහළ වෙලා ධර්ම දේශනා කළා. ඒක වනපදයක් අහන ක්‍රමයක්. උන්වහන්සේලාට අදිස්ථාන කළවත් යවන්න කරලිකුත් නෑ දැනුම් දෙන්නේ. මොකද හේතුව? මේ භෞතික ලෝකේ හටගන්නේ යම් කිසි සංඥාවක් ඇත්නම් යම් කිසි ස්පර්ශයක් ඇත්නම්. ওই ප්‍රසාද රූප පහ නැතුව මනසට යවන්න ක්‍රමයක් නෑ. මෙන්න මේ නිසා බාහිර ආධාරක පහක් ඕනේ මේ බාහිර ලෝකේ තියෙන ඒවා මනසට ඇතුල් කරගන්න. ඇතුළත් කරගත්ත එක නාම ගෝත්‍ර වශයෙන් මනසට සපහන් කරගෙන ඊට ගන්න පුළුවන්. එයා බ්‍රහ්මයාට අරූපාවචර බ්‍රහ්මයාට කල්පනා කළ හැකි තමන් ගත්ත හරිය පිළිබඳව ඉදී. මම මෙහෙම හිටියා, මෙහෙම කෑවිවා, මෙහෙම කතා කළා, මෙහෙම අධ්‍යාපක හිටියා. එතකොට මේ වගේ කට්ටිය මට හම්බ වුණා. ඒ ඇයිට මෙහෙම නෑදෑයන් සම්බන්ධයක් තිබුණා. මම මෙහෙම බලක් ඇහුවා. ඒ මේ බලයි. ඒකේ අර්ථය මේකයි. ඒ ඔක්කොම හිතන්න කියන්නේ ඒ ටික පුළුවන්. ආයි මේ වගේ බලක් නැවත අහන්න ඕන කියලා එහෙම ගන්න එකක් නැහැ බාහිර රූප. ඒ ගන්න ඉන්ද්‍රිය නැති නිසා, ප්‍රසාද රූපේ නැති නිසා. මෙන්න මේ නිසා ප්‍රසාද රූප පහකින් තමයි බාහිර ලෝකයෙන් නව අරමුණු නාම ගෝත්‍ර කොටස රාලගෙන ඉඳන් තැල්පත් කරගන්නේ මනසට බලන්න. මනසෙන් ගෝචර කරගන්න. ඒක තමන් කරගන්න හරි. නැත්නම් මනස විසින් කරගන්න හරි ඒ ටික. ඒකට බාහිර ආධාරක අවශ්‍ය නැහැ. අන්නේ නිසා ඒකට ප්‍රසාද රූපයක් අවශ්‍ය නැහැ. ප්‍රසාද රූප වාග්ගන්නේ මේ ආපෝ තේජෝ වායෝ පළවි ආකාශ කියන මේ තිබෙන ලෝකේට අයිති හරිය තිබෙන්නා වූ අරමුණු දැනගන්න. ඒ පහේ අරමුණු දැන ගැනීමට තමයි මේ ඉන්ද්‍රිය පහක් සම්බන්ධ කරගන්නේ. නාම ගෝත්‍ර අරමුණු කරන්න මේ ඉන්ද්‍රිය පහ අවශ්‍ය නැහැ. ඒක අභ්‍යන්තරේ සායිති කරොත්. මන ඉන්ද්‍රියට අරමුණු වෙන කොට. ඒ මන ඉන්ද්‍රියට රූප අරමුණු කරගන්න, ශබ්ද අරමුණු කරගන්න, ගන්ධ රස ස්පර්ශ අරමුණු කරගන්න. අලුතෙන් හටගන්නේ අරමුණු කරගන්න. අවශ්‍ය කරන ඉන්ද්‍රිය පහක් අවශ්‍යයි. ඒක තමයි ප්‍රසාද රූප වල නැගින්නේ. ඒ ටික කරගන්න. ඒකයි ප්‍රසාද රූප පහක් ඇති වෙන්නේ හයක් ඇති නොවෙنده හේතුව. සියුම් තැනක් විග්‍රහ කරලා දේරුම් ගන්න ඕන. කර්මජ කයේ සියුම් ඇස්, සියුම් කන්, සියුම් නාසය ආදී තියනවාද කියලා ඒක හැමෝම තියෙනවා. කර්මජ රූප මගින් නිපදවන්නා වූ කර්ම ශක්තියට අනුකූලව නිපදවන ඉන්ද්‍රියක්. කර්මජ ඉන්ද්‍රියන් වශයෙන් ඉසෙලා අති සියුම්ම හට ගන්න. ඒ ඉන්ද්‍රිය වලටම තමයි පෙනෙන්නේ, ඇහෙන්නේ ඔක්කොම සිද්ධ වෙන්නේ. කර්මජ රූපේ කර්මජ රූපයේ කෙලින්ම ගණීපවන දෙයක ස්පර්ශයක් ලබන්න ක්‍රමයක් නැති නිසා ඒකට උපක්‍රමශීලීව වැඩ පිළිලක් යොදා හදනවා ගණීපවන නිර්මාණය. ඇණයක් අද කරලා තියෙනවා, මුරිච්චියක් අද කරලා තියෙනවා, මේක ඇඟිල්ලෙන් අල්ලලා අතින් අල්ලලා ගලවන්න බැරුවාම අඬුවක් අරගන්න. අඬුවක් අරගත්තාම ගලව ගන්න පුළුවන්. අඬුවේ ආධාරය. ඒක අතින් කරකවලන අර මුරිච්චිය ඇණේට අද කරලා තියෙන විස්තර නැණා යම් කිසි දෙයක් ගියා කියන්නේ ඒ වගේ තද කරලා තියෙන ඇණයක් යම් කිසි මුලිටියකින් නැට්ටෙහිකින් තද කරලා තියෙනවා නම් ඕක අතින් ගලවන්න ඉස්සර ගලවන්න බැරුවා. උපක්‍රමයක් යොදලා ගන්නවා අඬුවා කියලා එක බාහිර. අතලවලා තද එක. ඒක ප්‍රයෝජනට අරගෙන ඒකෙන් අල්ලා අර නැට්ටෙක නැහැ මුලිටිය ගලව ගන්න පුළුවන්. මෙන්න මේ වගේ බාහිර ලෝකයේ ගණී භවන දෙයක් ස්පර්ශ කරගන්න අර අතිසියුම් ඉන්ද්‍රියෙන් බැරි නිසා ඒක එකින් එකට කර්මජ රූපයේ චිත්තජ රූපයක් ගොඩ නගලා ඒකත් එක්ක එකතු වෙනවා. කර්මජ රූපයෙන් චිත්තජ රූපයෙන් අරමුණු කරගන්න බැරි හරියට. අර ඊතුජ රූපයන්ගේ පරම්පරාවෙන් හැලගෙන ඒක ඒකාන්තයක සම්බන්ධ වෙනවා. ওই තුනින්ම කරගන්න බැරි හරියට ලබා ගැනීමට ගණීවාන උපකරණයක් අවශ්‍යයි. ඒක තමයි කන බොන ආහාරය සකස් කරලා බාහිර ලෝකයෙන් ගණීවාන කය ගොඩ නගන්නේ. හතරවැනි කය ගොඩ නගන්නේ. අර හතරවැනි කය ගොඩ නගලා තමයි මේ බාහිර ලෝකේ රූප ලබන්න, ශබ්ද ලබා ගන්න, ගන්ධ රස ස්පර්ශ ලබා ගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල කරගන්න. ඒවට ආධාරක. ගණීභාවන අරමුණක් ගන්න ගණීභාවන ආධාරකයක් අවශ්‍යයි. ඒ නිසා තමයි මක්ලේකයක් ගොඩ නගාගෙන ගණීභාවන දෙයක් අරමුණු කරන්නේ. ඒවා ස්පර්ශ කරන්නේ. ඒක තමයි ඒ ආකාරයෙන් සකස් කරගන්නේ. මේ කර්මජ කය තුල තමයි මේ මූලිකම අවශ්‍ය කරන මුළු ස්නායු පද්ධතියක් කර්මජ ස්නායු පද්ධතියක් තියෙනවා. කර්මජ ස්නායු පද්ධතිය ආකාරයට ආකෘතියට අනුව තමයි චිත්තද රූපයන් පිළිබඳව ස්නායු පද්ධතියක් ගොඩනැගෙන. ඒකත් අතිසියු. අර විහිදවන කර්මයෙන් චිත්තයෙන් ගොඩනගලා නිදහස් කරපු චිත්තද රූප ආකෘතියක් වශයෙන් පිළිඳන්නේ අර කර්මජ ස්නායු පද්ධතියට අනුකූලයි. හැඩරුවට අනුකූලයි. කර්මජ ඉන්ද්‍රියන්ට අනුකූලව ඒකත් පිළිඳන්නේ. ඒක කර්ම චිත්ත ඍතු කියන තුනෙන් හටගත්ත ස්නායු පද්ධතිය සහ කායික ඉන්ද්‍රිය මණ්ඩලයක්ම හැදෙනවා. ඒකත් සීව. ඊට පස්සේ ඒකිනුත් ගන්න බැරි වැඩ කරගන්න තමයි බාහිරින් ගන්නා මේ උදුද රූප කලාප කියන බාහිරින් ගන්න ඒවා ආහාරයක් වශයෙන් අරගෙන ඒකෙන් ගණී භාවන කයක් හදන්නේ. ඒ කය හැදෙන්නේ අර කර්ම චිත්ත ඍතු කියන තැනින් හදගත්ත සූක්ෂම කයට අනුකූලව. ඒකේ තියෙන ස්නායු පද්ධතියට අනුකූලව මස්ලේ ස්නායු පද්ධතියක් හැදෙනවා. නැත්නම් මස්ලේ සහිත ගණී භාවන කයක ස්නායු පද්ධතිය. මස්ලේ සහිත ඉන්ද්‍රියන් ඒ අනුව නිපද වෙනවා. නිපද වුණාට පස්සේ මේ මස්ලේ කය කොලක් කරලා බැලුවොත් අර කර්මජ කය ආකෘතියට අනුකූලව හටගත්ත ගණී භාවන කොටස් ටික පේනවා. ඒවා තමයි කේස් ලොම් නිය දත් සම්මත් නාර ඇට ඇට මිදුළු ආදී වශයෙන් අපි මේ කයේ කොටස් හැටියට විග්‍රහ කරන්නේ. ඔය කයේ කොටස් ටික කපලා බෙදලා දැම්මා අර අතිශයම් කොටස ඒකලා කැපෙන්නේ. මිනිහේ කල්ලාගෙන එකපාර මරලා දැම්මත් බෝම්බියක් ගහලා එක මොහොතකින් සුණු විසුණු කරලා දැම්මා. මක්ලියේ කය සුණු විසුණු වෙලා යනවා මිසක් කැල්ල බෙදලා යනවා මිසක්. අර සූක්ෂම කයට බෝම්බ ගහන්න බැහැ. මිසයිල ගහුවත් වැඩක් නැහැ. ඒක ඒවට ගෝචර වෙන්නේ නැහැ. දැන් අපි තෝ බැලුම් බෝලයක් අරගෙන අපි හුලම් පුම්බලා බැලුම ලොකු කරලා තියෙනවා. අපි මොකෙකින් හරි ගහලා සටුවකින් ඇල්ලලා නේද මොකෙකින් ගහලා බැලුම මොහොතකින් පුපුරවා හරි. ඒක ඇතුලේ තියෙන හුලකත් පුපුරනවා. බැලුම ඇතුලේ තියෙන හුලකට කටුවෙන් අයින්ද පුළුවන්ද බැලුමට ඇල්ලලා. බැලුමට කට්ටකින් ඇල්ලලා බැලුම පිපිරෙයි. ප්‍රතිචාර දක්වන්න වෙලක් කරන්න පුළුවන් දුන විසුණු කළා දා. බැලුම විදහැරියල බැලුම ඇතුලේ පුම්බලා තිබිච්ච හුලකත් බින්දින්න පුළුවන් ද කට්ටෙන් ඇල්ල. අන්න ඒවා. මස්ලේ කයට පහර ගහලා විදල හැරියට. කර්ම චිත්ත ඍතු කියන දෙනෙන් හටගත්ත ත්‍රිජකායේ. ඒ ආයුධ පහර වදින්නේ නේ. එනම් මිනිහක සැනකින් බෙල්ල කපලා දැම්මා. මස්ලේ කය වැටෙනවා වැත්තක. අර කර්ම චිත්ත ඍතු කියන තුනෙන් හටගත්ත ත්‍රිජකායේ වැත්ත කරේ. අන්න ඒ නිසා තමයි අදත් අධ්‍යක්ෂීම් වලින් කියන්නේ මම වතුරේ ගිලුණා. ඊට පස්සේ මම උඩට ගියා. මං ඇක්සිඩන්ට් එකක් වුණා. මම පැත්තකට ගියා. බලනකොට කය තියෙනවා පැත්තක. එහෙනම් දැකලා තියෙනවා ඒව අදත් ඔප්පු වෙනවා. ඒ වගේ මනෝමය අවස්ථාවෙන් ශරීරයෙන් අහකිච්ච කයින් කතා කරපු ගා গুপ্ত ක්‍රම වලින් අදත් දැනගන්න පුළුවන්. ඉතින් ඒකයි තමයි විදෙන්නේ නැත්. අන්න ඒක තමයි අපි ගන්ධබ්බ්‍යා කිව්වෙත් ඔන්න ඕකට. ඒ අතිශයම් කොටස විදින්න බැරි කොටස වෙන් වෙලා යනවා. ඒක ආයුධකින් කපන්න විදින්න බැහැ. ඔය කාරණේ බුදුරජාන් වහන්සේ මේ සූක්ෂම කය කියන එකේ යථාර්ථයේ හේතුඵල දැකලා. ඒකත් හේතුඵල වශයෙන් ගොඩනැගෙන මොහොතක් පාසා හටගෙන විපරිණාමයටපත් වෙන යලි යලි හේතුවක් නිසා ගොඩනැගෙන ඒ જાතියෙන් හටගන්න එකක් නිසා සදාතන එකක් නෙවෙයි කියලා සූක්ෂම බුද්ධඥානීය දැනගත්තාට. ඕක ඉරිසිවරයෙකුට වශයෙන් ලෞකික භාවනාවල අභිඥා ලැබු ඉරිසිවරයෙකුට පේන්නේ. ඒගොල්ලන්ට පේන්නේ කලන්න බැරි, විඳින්න බැරි, විනාශ කරන්න බැරි සදාතනික කයක් තියෙනවා. ඒකයි තමයි තනින් තනට ගිහිලා ඉතින් මේ ශාරීරියක් හදාගන්න. ඒ ශාරීරිය විතරයි කලන්න විඳින්න විනාශ කරන්න පුළුවන්. එහෙනම් ආත්මය කියලා එකක් තියෙනවා මේ කය ඇතුලේ. ඔන්න ඔය නිගමනයේ බහි. ආත්ම දෘෂ්ටි අරින්න බැරි ඒකයි. බුදුරජාණන් වහන්සේ දැකලා දේශනා කරපු ධර්මයේ තුලින් මේ සූක්ෂම කය ආත්මයක් නෙවෙයි. ඒකත් හේතුඵල බින්දයක්. හේතුඵල වශයෙන් හටගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පද්ධතියෙන් සකස් වෙන දෙයක් නිසා. ඒක සත්වයේ කිසිරේකෙක් නෙමෙයි. එහෙම සතෙක් කියලා හැටන් ගල් එක ගහක ඒකේ නෑ කියලා දැක්කේ බුද්ධඥානි. ඒ ඥානියෙන් දකින්න තුරු අන්නේ ලෝකයේ කිසිම කෙනෙකුට දකින්න බෑ ඒ සූක්ෂම කය ආත්මයක් නෙමෙයි කියලා. ඒ නිසා මොකද කරන්නේ? ආත්ම දෘෂ්ටියේ පිහිටලා අන්‍ය යෝගී පෙන්විවා තමයි ඒ යෝගී ධර්මයේ තමයි භගවත් ගීතාවලිය විග්‍රහ කරලා තියෙන්නේ. එම්බා ආත්මේ කඩුවකින් තොප කැපිය නොහැක, ගින්නකින් තොප දැවිය නොහැක, කුරුල්ලා පරණ කූරුව හැර අලුත් කූරුව තනන්නාසේ තොප කයක් හැර කයක් තනන්නේ කියලා මේ ආත්ම වර්ණාව පටන් ගන්නවා ඔය විදිහේ. එහෙම කියන්න හේතුව මොකද? ඔන්න ඔය සූක්ෂම කය කඩුවෙන් හපන්නේ ගින්නෙන් පුච්චන්නේ જાතිය බැරි එකක් නිසා. ඊටවල අදි සියුම් රූප කොලසලින් ගොඩනැගෙන එකක් නිසා එයින් එහාට දැක ගන්න ඥානයක් නැති නිසා ඊය ඇත් ඔය නිගමනයේ ආත්ම දෘෂ්ටිය විඳින බැරි නිගමනයක ඉන්නේ. ඒ නිසා ලෝකේ ලෝතුරා බුදුරයන් වහන්සේ නම පහළලා කියන තාක්කල් ආත්ම දෘෂ්ටිය අරින්න බලා කහන්න නැහැ. ක්‍රමී දැනගන්න බෑ. ඒක ආත්මයක්ද නැද්ද කියන එක විග්‍රහ කරගෙන යනකොට ඒක හේතුඵල වශයෙන් හටගන්න සම්පින්දනයක් නිසා ඒකේ ආත්මයක් කියලා දෙයක් නැහැ කියලා ආත්ම සම්බන්ධ දෙයක් කියලා ගන්න දෙයක් ඒක නෑ කියලා දැනගන්න නම් බුදුරජාන් වහන්සේ දේශනා කළ උදාම හැරෙන්න තව කිසිම ශාස්ත්‍රීයවලියක ලෝකේ ධර්මයක් දේශනා කරලා නැහැ. එහෙම දේශනා කරන්න බැහැ. බැරි මොකද? ලෝතුරා බුද්ධඥානීයට විසක් මූලික වශයෙන් ওই ටික අහු වෙන්නේ නැහැ. උන්වහන්සේගේ අනාවරණ ඥානය නිසා ඒක අහු වෙයි. ඒ නිසා උන්වහන්සේ යථාර්ථය දැකලා ආත්ම දෘෂ්ටිය පිළිදෙන්න ධර්ම දේශනාව කළා ලෝකයේ ඇත්ත ඇති ආකාරයෙන් පෙන්ලා දෙන්නේ. ඒතකොට තමයි ආත්ම දෘෂ්ටිය පිළිලා ගිහිල්ලා සක්කාය දිට්ඨිය මිදෙන්නේ. ඒ තාක සක්කාය දිට්ඨිය මිදෙන්න ධර්මයක් දේශනා කරන්න කිසිම ශාස්ත්‍රීය වෙලෙක් ලෝකේ නැහැ. ඒකයි හේතුව. මේ කර්මජ කය කිව්වත් සදාතනික එකක් නෙමෙයි. නොනැසෙන එකක් නෙමෙයි. කර්ම වේගයේ හේතු කොටගෙනම හේතුවේ ඵලයේ වශයෙන් ගොල් නැගෙන. හටගත්ත යමක් ඇත්නම් විපරිණාමයටපත් වෙලා වෙනසේ. අවස්ථාව ඉක්ම යනවා. ඊයක නැති කරන්න කිසිම කයකට බෑ. එන කර්මජ කය සදාතනික වශයෙන් දිගටම තියනවා වගේ වෙන්නේ මොකද? කර්ම ශක්තියෙන් ගෙවෙන ගෙවෙන පුරස යලි යලි ගොඩනගලා දෙනවා මේ අතලක් නැතුව අතලක් පේන්නේ නැති වෙන විදිහට. ඒ නිසා ඉඳලා බැලුවල හැකින් බැලුවල දිවසකින් බැලුවත් පේන්නේ අර ගොඩ නැගෙන ආකාරයත් විනාශ වෙන ආකාරයත්. ඒක අතිසියුම් කාරණා. ධර්මයේ විග්‍රහ කළා දුන්නාට පස්සේ න්‍යාය ධර්මයේ වැටුණාම තමයි ඒ කාරණේ ඇත්ත කියලා ඒ ශ්‍රාවක ගෝචර නෝට වැටහි. එතකොට මේ ආත්මය කියලා ගත්තේ මුලාවක් නේද? ආත්ම වෙන දෙයක් කොහෙද ලෝකේ තියෙන කිසිම සත්‍යයක කොහෙද ආත්මය? ආත්ම වශයෙන් ගත්ත මුලාව නිසා කියලා දකින්න යන්නේ එදාට. එදාටයි ආත්ම දෘෂ්ටිය බිඳිලා, සක්කාය දිට්ඨිය බිඳිලා, ඒ මුලා ධර්මයේ පිළිබඳව නේද සත්‍ය ධර්මයේ සැකහැරිලා, වෘතපාලා මාර්ගණයකින් නෙමෙයි ප්‍රඥා පුබුදෝලයි මේක දැනගත්ත කියලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුල බිඳිලා ගිහිල්ලා නැවත ගොඩනැගෙන්නේ නැත්තර සෝතාපන්නෙක් වෙන්නේ. නං ආර්ය මාර්ගයේ අවතීන උන කල්පී දාසක වෙනස් කරන්න බැරි නිවනින් පූර්ණ කරගන්න නිවන පූර්ණ කරන සත්‍යයට පත් වෙන්නා වූ කෙනෙක් බවට පත් වෙන්නේ අනිත් පස්සේ. ඒකයි හේතුව. නෑ නෑ ඔක ඉරිසිපාපේ ඉරිසිපාපේ ඔදේ මුලින්ම ගත්ත මහා ඉරිසිවරු දුන්න දහමක් තිබුණා ඒගොල්ලන්ගේ දත්තයන් අර ඒ දුන්න දහම් අරගෙන ඒගොල්ලෝ ඒ දුන්න වාක්‍යවලින් කලපාලම් කරගෙන ආට්ටක වාමක වාමදේව වෙස්සාමිත්ත බබු ඔය ආදි වශයෙන් ශාස්ත්‍රවරු නම දෙන එක පාරම්පරිකව ගෙනහල්ලා ඒකෙන් අරගත් එක තමයි බබුණු පොත්වල ලියාගෙන කලපාලම් කරගෙන පස්සේ හිටවු බබුණු පරම්පරාව ගෙනා වේදේ කියා ත්‍රි වේදේ කියා ත්‍රිවේදයේ මුල ඉරිසිවරු ඉරිසිවරු දුන්නේවා තමයි පාලං කරගෙන ඒ සංස්කෘත භාෂාවෙන් ඒගොල්ල භාවිතා කළේ. ඒබඳු භාෂාවලින් ලියාගෙන හතහන් කරගෙන තමගේ ගෝලයන්ට ඒක උගන්න ඔය ක්‍රමයට ගෙනාවා. නෑ ඉරිසිවරු ඉරිසි භාෂාවට අහුවෙච්ච ලෞකික හරිය දැනගත්. ලෞකික වශයෙන් දැනගත්ත ලෞකික අර්ථයේ ඉක්මවල ලෝකෝත්තරය දැනගන්න ඉරිසිවරුන්ට බෑ. ඉරිසිවරුන්ට ඒ ඥානිය නෑ. ඒක තමයි ලෝකෝත්තර අර්ථයේ යථාර්ථයේ නියමාකාරයෙන් දෙන්න දකින්න ඥානෙදී ලෝතුරා බුදු පියාණන් වහන්සේ. ලෝතුරා බුදු පියාණන් වහන්සේ ළමක් ලෝකේ පහළා හරි ආකාරයේ සියලු සූක්ෂම තැන්වල ඇත්ත ඇති ආකාරයෙන් පෙන්ලා දෙනකම්. ඒ සියුම් ඒ ඥානෙ කිසිම ඉරිසුවරයෙකුට නැති නිසා ලෞකිකත්වයේ ඉක්මෙව යථාර්ථයක් දැනගන්න ඉරිසුවරුන්ට ඥානයක් නැති නිසා ලෞකික පැත්තක් පෙන්නේ. ඒ නිසා තමයි ආත්ම දෘෂ්ටිය අරගන්න බැරුව ගියේ අර ඉරිසුවරුන්ට. ආත්ම දෘෂ්ටියේ පිහිටලා ඉවරලා හිටන් ඔක්කොම කතා කිව්වේ ඒකයි. ඒව තමයි අර අට්ටක වාමක වාමදේව වේසාමිත ආදි වශයෙන් කිවර ආචාර පරම්පරාව ගෙනාවේ. ඒ බමුණගේ පැරණි අදුරු ආචාර අදුරු පරම්පරාව. ඒ අදුරු පරම්පරාවේ කෙනෙක්වත් ඒක දැකලා නෙමෙයි ගෙනාවේ අර ඉරිවරු කිව්ව නිසා ඒක කට පාඩම් කරගියේ. ඉරිවරුගෙන් ඉල්ලා ගත්තා. එින් කොවින්ද අර මේ ඉරිසි දැනුම නැති. නැත්නම් අර මේ ධ්‍යාන නැති. ධ්‍යායී නොවන අධ්‍යායී පුද්ගලයාට. එයා කොහොමද ඕක කියන්නේ කිව්වා. ඌ අපෙන් තමයි ගත්තේ කියලා. ඌ ගත්තේ අපෙන් නිසා ඌ ගත්තේ උගත්තේ වුණා. ඒක උගතේ වුණා. උගතා කියන්නේ ඇයි? අනුන්ගේ වහලි, ඉරිසවරුන්ගේ වහලට කියන උගතා. ඉරිසවරු තමයි කිව්වා අහනකොට ඉරිසවරුන්ගේ ඔබ වහන්සේලා මෙහෙම කියනවා. කාගෙන්වත් අහගෙන නෙමෙයි. ඒතර උන් කියන්නේ කොහොමද? අර අහවල් එකක් කියන්නේ. ඌ අපෙන් නේ ගත්තේ. ආන් ඒක තමයි ඌ ගත්ත එක තමයි උගතව. අද උගත්තු කියන්නේ අනුන්ගෙන් ගත්ත අය තමයි වහලෙක් වගේ ඒකට ගැති වෙලා කියන එක විශ්වාස කරලා ගත්ත නිසා තමන්ට තේරුම් ගන්න මොලයක් නැහැ. අරගෙන ඉගෙන ගත්ත එකට කියනවා ඌ ගත්තා. උගත්තු කියන්නේ ඒකයි. දැනගත්ත කෙනා එකනේ උගතා එකයි. දැනගත්ත අයගෙන් ගත්ත එක ඌ ගත්ත එක උගතා. ඉතින් උගත්තු තමයි අද ඉන්නේ. උගත්තුට මොලයක් නැහැ. දැනගත් එක කියනවා මිස. දැනගත් එකෙන් දුන්න දේ කියන. ඉතින් ප්‍රශ්නයක් වල විමසන හැකියාවක්. ඒක විමසනත් ඒක ඉගෙනගෙන තිබුණා. ඒකෙන් විමසලා දෙනවා මෙන්න මෙහෙමයි ඔය කියා තියෙන්නේ කියන. තවත් ප්‍රශ්න හරලා උසලව බයින. මොකද මාන්නයක් එනවා උගත් මාන්නය. ඊට පස්සේ තමයි ලොක්කා වෙලා හිතා ගන්නවා මාන්නය. ලොක්කෝම බහිනවලු කැමති නැහැ. නොදන්න දේ අහගුණා විග්‍රහ කරනකොට මොනවෙන් හරි කරලා ඒක වෙන එකකින් ඒක වහනවා. ඒක වනිනවා. එහෙම නැත්නම් බිම්බලාගෙන නිහඬව ඉන්නවා. ඔය කාරණා තුන එකක් කරගන්න. දැනගත්ත කෙනා අහන අහන ප්‍රශ්නෙට කිල් තැන තමන්ගේ නුවණට ගෝචර කරලා මතු කරලා ඒකට නියම උත්තරේ දෙනවා. නහ දැනගත්ත කෙනා ලෝත්‍රා බුදු පියාණන් වහන්සේ මහා විද්‍යාඥයා කිව්වේ ඒකයි. උන්වහන්සේ කවදාවත් ප්‍රශ්නයක් අහලා බිම්බලා ඉන්න සත්ත්වයට වත් කරන්නලු වෙනෙහිකින් වහලා ඒක යටපත් කරන්නලු ඒ જાතිය උන්වහන්සේ ළඟ නැහැ. අහන ප්‍රශ්නෙට සියලුම පිළිතුරු උන්වහන්සේ දන්නා සියල්ල දැනුවත් වෙනවා. නැයි සියල්ල දැනුවත් එකම උත්තරය බුදු පියාණන් වහන්සේ පමණයි. ලෝත්‍රා බුදු පියාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේ ළඟින් ප්‍රශ්නයක් ඇහුවොත් ඒක වහන්නේ හේතුඵල ඇතුව සම්පූර්ණ විග්‍රහ කරලා දෙනවා. නියම න්‍යාය ධර්ම. ඉතින් අන්න ඒක තමයි නියම න්‍යාය ධර්මයේ දැනගන්නකොට ලෞකිකත්වයේ ඉක්ම වූ ලෝකෝත්තර ඥානයක් තියෙනවා. අන්න ඒ ඥානීය ටිකක් ලැබුණ මහා ඥාන ඇති නිසා කිසි දෙනක හැඟවිලා නැහැ රහසක් නැහැ. කිසි දෙනක රහසක් නැති නිසා උන්වහන්සේලා අරහන් වෙනවා. අරහන් ගුණ ඇති උන්වහන්සේලාට රහසක් නැති නිසා මොන ප්‍රශ්නයක් ඇහුවත් ප්‍රශ්නෙට උත්තරේ උන්වහන්සේලා දෙනවා. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ උන්වහන්සේලා ලෝකයට දෙන්නේ අර උගත්තු කරන ගන්න ක්‍රමයට නෙමෙයි. ඒ හේතුඵල න්‍යායත් එක්කලා වෙලා දෙනවා තමන් හිතලා බලන්න මෙන්න න්‍යාය. එතන තමන්ට වැටහෙන ක්‍රමයක් තියෙනවා. දැන් තවම දැනුවත් වෙයි. අන්න එහෙම උගත්තු නෙමෙයි හදන්නේ. දැනුවත් වන්නා වූ ඥානවන්තයින් හදන බුදු පියාණන් වහන්සේ ශ්‍රාවකයෝ අපි. ශ්‍රාවකයෝ උගත්තු නෙමෙයි. ඒ න්‍යාය ධර්මයේ අරගෙන දැනුවත් වෙච්ච ශ්‍රාවක පිරිසක් බවට පත් කරනවා. නැත්නම් ශ්‍රාවකයෝ දේශනා කරන්නේ තමා අවබෝධ කරගත්ත ධර්ම. ඉතින් සර්වඥ ගෝචර ධම් වෙනයි ශ්‍රාවක ගෝචර ධම් තියෙනවා. ඒ වගේ සර්වඥන් වහන්සේ දේශනා කළාට පස්සේ දේශනාව තුළින් දැනුවත් වෙලා විශේෂත්වයට පත් වෙනවා. විශේෂ දැනුමක් ඒ හේතුවෙන් ලැබුවාම ලෝකයාගේ ප්‍රශ්න වලට ඒ උත්තර දෙන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ තමයි බුද්ධ ශ්‍රාවකයෝ.